ඊළඟට දිලිප් විද්‍යාරච්චි රුමන්තුමා
අපේ මූලාශ්‍රණ ගරු
ඔබතුමා විනාඩි 8ක් කාලයක් තියෙනවා
මන්ත්‍රීතුමනි සංචාරක ව්‍යාපාරය ගැන ශ්‍රේෂ්ඨය ගැන වචන සල්පයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා සංචාරක ශ්‍රේෂ්ඨයත් වනජීවී හා ක්‍රිස්තියානි ආගම් කටයුතු අමාත්‍යාංශයේ වැල්සීසී යටතේ විශේෂයෙන්ම මම කතා කරන සංචාරක ව්‍යාපාරය ගැන අපේ ගරු අග්‍රාමාත්‍ර රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මේ සංචාරක ව්‍යාපාරය දකුණේ දියුණු කරන්න එතුමා ලොකු වැඩ ව්‍යාපාරයක් ආරම්භ කරා. ඒ ආරම්භ කරලා විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක පුරවරයක් හැටියට ව්‍යාප්ත කරන්න දියුණු කරන්න එතුමා ලොකු සැලැස්මක් සකස් කරලා ඉදිරිපත් කරලා තංගල්ල නගරය කේන්ද්‍රස්ථානය කරගත්තා. කරගෙන අද සංචාරක ව්‍යාපාරය රටේ දියුණු කරන්න හෝම් ස්ටේට් කියන ව්‍යාපෘතිය ආරම්භ කරලා සංචාරක ශ්‍රේෂ්ඨයේ දීවර කර්මාන්තය කරපු දීවරයන්ගේ දරුවෝ වෙරළ තීරයේ ඉන්න සියලුම දරුවෝ ඒ තමන්ගේ නිවස ඒ සංචාරක ව්‍යාපාරය කරගන්න කටයුතු ක්‍රියාත්මක කරලා අද ඒ හෝම් ස්ටේට් ඒ ව්‍යාපාරයේ විශාල දියුණුවක් අද ආර්ථිකයක් අපේ රටට උත්පාදනය කරනවා ජීවත් වෙනවා. ඉතින් ඒ සංචාරක කර්මාන්තය අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ දියුණු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම හම්බන්තොට තංගල්ල කේන්ද්‍රස්ථානය කරගත්තේ තංගල්ල ඉඳලා පැයක් ඇතුළත නිල් තල්මස්සු බලන්න මිරිසට යන්න පුළුවන්. තංගල්ල ඉඳලා පැයක් ඇතුළත ලෝකයේ ඉන්න ලොකුම සතා අලියා බලන්න යාල භූමියට යන්න පුළුවන්. ඒ වගේම තංගල්ල රැකෝ ප්‍රදේශයේ ලෝකයේ තියෙන කැස්බ වර්ග 6ක් තියෙනවා 6න් 5ක් ඕනම වෙලාවක ඕනම රාත්‍රියක නරඹන්න පුළුවන්. ඒ වගේම සූර්යව උණු වතුර පොකුණ තියෙනවා ඒ පොකුණ බලන්න පුළුවන් ඒ අවස්ථාවේ පාසුකම් තියෙනවා. ඒ වගේම උඩාවැල්ලේ හුම්මානය ලෝක පූජිත හුම්මානය මේ මේ මේවා කේන්දර කරගෙන තමයි තංගල්ල නගරය සංචාරක කේන්ද්‍රස්ථානය කරලාද වැඩ කටයුතු ආරම්භ කරගෙන දියුණු වෙමින් පවතින්නේ. ඉතින් මම මේකට තව ඇතුළත් කරා මම දීවර අමාත්‍යාංශයේ යටතේ දීවර අමාත්‍යාංශය හරහා අද දීවර ලංකාවේ දීවර වරායවල් තියෙනවා අද පාඩු ලබන ආයතනයට පත් වෙලා තියෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයත් දීවර කර්මාන්තයත් ඒ වගේම අපේ වාණිජ කර්මාන්තයත් ඒ තුන ඒකරාශි කරගෙන ඒ නව වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න සැලසුම් කර තියෙනවා නිල් ආර්ථික වැඩපිළිවෙල. ඒකේ දැන් අපි අමරණ මැතිවත් ඉන්නෝ අපි නිල්වල් අපේ ගන්ධර වරායත් අපි බහුකාරක වරායක් හැටියට පත් කරනවා. ඉතින් බහුකාරක වරායක් හැටියට පත් කරනකොට ඒ සංචාරක ශේෂ්ත්‍රය, දීවර ශේෂ්ත්‍රය, වාණිජ ශේෂ්ත්‍රය තුලින් ඒ ව්‍යාපාරය අපි දියුණු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ව්‍යෝත්යාන විශේෂ ආකර්ෂණය කරගන්න ඒ වගේම බහුකාරක දීවර වරාය තුල ඒ වගේම අපේ අන්ඩර්වෝටර් රෙස්ටෝරන්ට්ස් ඒ ආකාරයෙන් සංචාරකයන්ට හිත දැනගන්නට අවශ්‍ය ඒ පහසුකම් ලබා දීමෙන් අද සංචාරක ශ්‍රේෂ්ඨයෙන් මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයටම දියුණුවක් ගේන්න පුළුවන් ආර්ථික උත්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම හම්බන්තොට වරාය අපේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය අපි පෙරේද දින අපි මුල්ගල් තැබුවා ඒ වගේ සිමෙන්ති කර්මාන්තශාලාවක් ඒ වගේම තෙල් පිරිබඳ මධ්‍යස්ථානයක්. ඉතින් ඒ තුලින් ඒ වරායට ඒ විදේශීය නැව් සංචාරක නැව් ගෙන්න ගන්න අපේ දැන් විදේශ අමතුමාලා සංචාරක අමතුමාලා සාකච්ඡා කරනවා. විදේශික සංචාරක නැව් ගොඩ බැස්සම දින දෙකක් තුනක් ගොඩ බයිනකොට ඒ කලාපයම දියුණු වෙනවා. එළොළු වාහන පුස්තුව පළතුරු වාහන කට්ටියද සෑම කෙනෙකුටම ඒ ආර්ථිකය හම්බන්තොට දිස්ත්‍රික්කයට උත්පාදනය වෙනවා. ඉතින් මේ වගේ සංචාරක ශ්‍රේෂ්ඨයේ පාඩු ලබන ආයතනයක් කියලා අපේ පියල් නිසාන්ත මහත්මයෙකුට ඩොලර් ආදායම නැති ඩොලර් කියලා. විශේෂයෙන්ම මම කියන්න කැමති දීවර අමාත්‍යාංශයත් සංචාරක අමාත්‍යාංශයත් වනජීවි දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අපි ආරම්භ කරා නිල් තල්මසු නැරඹීමට මිරිස්සේ අලුත් ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා එක ඩොලර් පහ බැගින් 2019 දෙවෙනි මාසේ පළවෙනිදා සිට 2019 තුන්වෙනි මාසේ 28 දවස් 27ක් තුළ අපේ රජයට අපට ආදායම 2,33,900,000ක් දෙකෝටි 33 ලක්ෂ 900ක් ඒ මාසේ විතරක් අපේ ආදායම ඩොලර් එකෙන් ඩොලර් පහක් බයින් අය කරලා සංචාරකයන්ගෙන් අය කරනකොට ආදායම. ඉතින් මේ 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 මිරිස්සේ දියොර වරාය තුල ඒ නිල්තල වස්තු බලන්න අපි සැලසුම් කරලා දීවර අමාත්‍යංශ හරහා සියලුම පහසුකම් ලබා දීලා අපි ඒ කර්මාන්තේ ආරම්භ කළා ආදායම් උත්පාදනය කරනවා. අන්න ඒ ආකාරයට ලංකාව වටේම
තංගල්ලේ මම බහුකාර්ගික විනාඩි දෙකක් කාලයක් තව තියෙනවා.
තංගල්ලේ තව බහුකාර්ගික දීවර රාය ආරම්භ කරන්න මම සැලසුම් කරලා තියෙනවා. දීවර කර්මාන්ත සංචාරක රාය ආරම්භ කරන්න ඒ කේන්ද්‍ර ස්ථානය ඇති කරගෙන අන්න ඒ ආකාරයට කටයුතු ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා. ඒ නිසා අපේ සංචාරකම්ම තුමාට විශේෂයෙන්ම විනෝදකාමි අමාත්‍යවරයෙක් හැටියට එතුමා රටවටේම ගිහිල්ලා වෙරළ තීරවල ගිහිල්ලා සංචාරක ශ්‍රේෂ්ඨිය දියුණු කරන්න ලොකු වගකීමක් ඇතුව අද කටයුතු කරන අපේ අගමැතිතුමාගේ උපදෙස් පරිදි විශේෂයෙන් මම පෙන්වන්න ඕන මේ සංචාරක ව්‍යාපාරයේ අපේ විශේෂ විශාල ආදායමක් උත්පාදනය කරන අපේ යාල වනෝද්‍යානය. ඒ යාල වනෝද්‍යානයට අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරාම ප්‍රදේශයේ ජිප් රථ 700ක් පමණ ඒ යාල භූමියේ ඒ රැකියාව කටයුතු කරනවා. ඒ ජිප් රථවල යන රියදුරන් යම් වරදක් වුණාම ඒ වනජීවි නිලධාරීන් ඒ රියදුරාගේ වැඩ තහනම් කරන රියදුරාගේ සහ ජිප් එකේ ඒ සතියක් හෝ දෙකක් හෝ ඇතුල් වෙන්න අවසර දෙන්නේ තහනම් කරනවා. ඉතින් මේක ඒ කට්ටිය 100ක් විතර පෙරේද මේ අමාත්‍යංශයව මම හම්බ වෙන අපේ අමතුමා හම්බ වෙනන්නේ කියලා ජිප් අයිතිකරුවන් ඒ සීදාම් ඇවිල්ලා කිව්වේ ඒ 700ක ජිප් අයිතිකරු 700ක් ඉතින් 100ක් විතර ආවා ඇවිල්ලා කිව්වේ රියදුරාගෙන් යම් වරදක් සිද්ධ වුණා නම් රියදුරාගේ සතියක් හෝ සති දෙකක් හෝ වැඩ තහනම් කර ඇතුල් වීම තහනම් කරලා වාහනේ ජිප් එකේ ඇතුල් වීම අවසර තහනම් කරන්න එපා. ඒ කියන්නේ ජිප් එක ලීසින් කරලා ණයට සල්ලි අරගෙන තමයි මේ අය ව්‍යාපාර ආරම්භ කර තියෙන සාමාන්‍ය මිනිස්සු මේ ජීවත් වෙන්නේ. ව්‍යාපාර කෝටිපති ව්‍යාපාර නෙවෙයි ජිප් දාලා මේ යාල පාක්කේ දුවන්නේ.
අහිංසක කාලය අවසන්
අහිංසක තවිනාඩියක් මර දෙන්නේ අහිංසක ජිප් රථ හිමියන්ගේ ජිප් අවලංගු නොකර ඒ රියදුරන්ගේ හතියක් හෝ දෙයක් අවලංගු කරලා ජිප් රථ හිමියන්ට ඒ අවස්ථාව ලබා දෙන්නේ කියලා මම සංචාරක අමාත්‍යතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. මේක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕන අපේ දිස්ත්‍රික්කයේ ඉන්න ජිප් රථ හිමියන්ට ඒ අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම තංගල්ල ප්‍රදේශයේ පහුගිය කාලේ විශේෂයෙන්ම පොලිසියෙන් ඇවිල්ලා ඒ වගේම එස්ටීපෙන් ඇවිල්ලා ඒ වගේම සුරාබදුකෙන් ඇවිල්ලා ඒ වගේම ගාල්ල සුරාබදු වටලින් මේකෙන් ඇවිල්ලා අල්ලන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්න හෝටල් වල බියර් බෝතලේ මේ සුද්දෝ තිබාට පානය කරන බියර් මේ බියර් බෝතලේ අල්ලගෙන යන මේ වගේ කණ්ඩායම් පොලිස් කණ්ඩායම් එස්ටීපෙන් ඇවිල්ලා හෝටල් වට දාලා පැමිණලා අල්ලගෙන යනවා. මේක සංචාරක අමාත්‍යතුමනි විශේෂයෙන් මේ 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 හෝම් ස්ටේට් කියන ව්‍යාපෘති ආරම්භ කරාට මදි ඒ මිනිස්සු හම්බ කරන මුදල් අනිවාර්යයෙන්ම උසාවියට පොලිසිය දඩ ගවන්න සිද්ධ වෙනවා. මේක නතර කරලා මේකට බලපත්‍රයක් ලබා දීලා යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා මම ගරු අපේ අමතුමාගේ මම
අවස්ථාව
දීලා සිටිනවා. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීමට.
විමල වීරදිසාන එක්කම ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි වනජීවි සංචාරක හා විදේශ කටයුතු පිළිබඳ විෂයන් පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාවේදී මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක ගොවියාද වනජීවීන් නිසා මුහුණ දී තිබෙන බරපතල ගැටලු සහගත තත්ත්වයන් කීපයක් වාර්තා කරන්න. මම දන්නේ වනජීවී ඇමතිතුමා කිව්වා එතුමට ආයෙත් වනජීවී ලැබුණයි කියලා. මම අහගෙන ඉස්සෙල්ලා කියනවා ඒ කොහොම වෙතත් අපිට අපේ සරත් පොන්සේකා හිටපු වනජීවී ඇමතිතුමා කිව්වා 125ක් වනජීවීන් විසින් කෘෂිකාර්මික ආහාර භෝග නිෂ්පාදනය විනාශ කරනවා කියලා. මම ඒක මම කියනවා 132ක් විනාශ කරනවා. උදාහරණයක් විදියට වනජීවීන් සහ අපි එකට ජීවත් වෙන්නත් ඕන. වනජීවියා විනාශ කරන්න කියලා යෝජනා කරන්නවත් මං කැමති නැහැ. මොකද අලියෙක්, වඳුරෙක්, රිළවෙක්, මොනරෙක් මේ සත්තුන් ඔවුන් අපේම මව්බිමේ අපිත් එක්කම ජීවත් වෙච්ච සත්ත කොට්ටාසයක්. ඔවුන් විනාශ කරන්න බෑ. හැබැයි මගේ ගෙදර මඤ්ඤක කහක් ඉන්නන්න බෑ වඳුරු විනාශ කරනවා. අක්කර දහස් ගානක දම්පාරේ වගාබිම් වලින් ගොවි ජනතා ඉවත් වෙලා කුලීකාරයෝ බවට පත් වෙලා ඉන්නවා. ඇයි ඒ? එක පැත්තකින් මොනරු දැන් ඊවර දැක්කනේ ඔබතුමා වණජීවතුමා මොනරෙක් හිටියා පිටකොටුවේ. ඔබතුමා ලබන අවුරුද්දේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියයි වනාලින්ගෙන් පිටකොටුව බෝධිය බේරගන්න අලිවටක් ගහන්න ඕනේ කියලා. එතනට වණජීවීන් එනවා. ඒක කියන්න ඔබතුමා ලෑත් තියෙන්න බා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. ඈ මොකද? අර වනජීවී හම්බන්තොටත් ඉන්නවනේ ඔබතුමා. ඈ වනජීවී හම්බන්තොටත් ඉන්නවා. හම්බන්තොට වනජීවී හැමතැනම ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියන්නේ මේ වනජීවීන් විනාශ කරන දේපල වලට එම වන්දි ගවන්නේ ආකර්ෂණීය ප්‍රකාශන කරනවා. මෙච්චර ගනවා ලක්ෂ පහ දක්වා මෙහෙම වැඩි කරා මෙහෙම වැඩි කරා කියලා. දැන් අද අම්පාරේ මහෝය බලන්න ගිහිල්ලා පෞගිය කාල සීමා තුල දේපල විනාශ වෙච්ච ඇගෙන් පෞල් 29කට සත පහක්වත් ජීවර නැහැ. ගෙදර නැහැ. ඉන්න තැනක් නැ, කන්න දෙයක් නැ, ඔබතුමාගේ වනජීවී අමාත්‍යයන් වන්දි ගවන්නෙත් නැ, වන්දි ගවන්නෙත් නැ. ඒ නිසා කරුණා කරලා මේ වනජීවීන්ගෙන් වෙන හානිය අවම කරන්න දැන් යෝජනා කරා. සරපොන්සේගා එතුමා මන් දන්නා එතුමා යුද්ධ ජයග්‍රහණය කරන්න විශාල මෙහෙයක් කරපු කෙනෙක්. එතුමා හිතනවා දන්නා මේකයි යුද්ධය වගේ කරන්න පුළුවන් කියලා. එතුමා ඉන්නවද නැහනේ යුද්ධය කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. වනජීවීන්ට වෙඩි තියලා මේවත් නෙවිතන්න බෑ. එතුමාත් එක පිළිගත්තා. දැන් කෙසේද මේ වනජීවීන්ගෙන් වෙන හානිය පාලනය කරන්නේ? කවරෝ ආණ්ඩුවකට අපේ ආණ්ඩුවක් ආවත් කවුරු ආණ්ඩු කරත් මේ වෙන හානිය නතර කරේ නැත්තම් අවුරුදු පහක් ඇතුළත වනජීවීන්ගෙන් ගොවිතැන්ට වෙන හානිය 50% දක්වා වර්ධනය වෙනවා. සතුන් දෙපා සතුන් වෙනුවට සිව්පා සතුන් වේගයෙන් අපි ආක්‍රමණය කරමින් තිබෙනවා. මේක විශාල බරපතල ගැටලුවක්. එනිසා අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර දහස් ගානක්ද වගා කරන්න ඔවුන් ගොවි කුලිකාර වෙලා වගා හානි වලට වන්දි දෙන්නේ නැහැ. දැන් ඊපරේදා අර සේනා දළමුව වෙච්ච හානිය වැඩිම හානිය වුණේ අම්පාරට. 246 දෙනෙකුට විතරයි වන්දි දුන්නේ. නාමල්ලේ පාසභා බලපදේශේ අක්කර 4000ක බඩිරු මිඳුවා, අක්කර 2000ක් සේනා දළඹුවා, හානි කරුවා. හැබැයි දුන්නේ එක්කෙනෙකුට විතරයි වන්දි. කුෂිකරමතුමා නෑ, එක්කෙනෙකුට විතරයි වන්දි දුන්නේ. එතකොට මේ මහා විනාශයත් එක්ක වනජීවීන්ගෙන් හානි, සේනා දළඹුවාගෙන් හානි, කුෂිකර්මාන්තේ කඩා වැටෙනවා. එකෙන් ජීවත් වෙච්ච මිනිසුන්ගේ ජීවිතේ කඩාගෙන වටිනවා. දැන් අපි මේ ස්වභාවය තුල වචන ගොඩක් කතා කරලා මම කතා කරන්නද වැඩි කැමති නැහැ මේ ස්වභාවය. අපි වචන උවමාරු කරගන්නවා. එයාට මෙයාට තර්ක විතර්ක කරලා. ප්‍රායෝගිකව මිනිසුන්ගේ ජීවිතවලට කවුද වග කියන්නේ? ඒ දුකට කඳුලට වේදනාවට කවුද වග කියන්නේ? අදලටත් මහවැය බින්දන්නපත් වේ, වැවකම්පත් වේ, පාණම්පත් වේ මිනිස්සු. මන ජීවින්ගේ වෙච්ච ආනි නිසා අදරාට පුතියෙන්න බඩගින්නේ. ඒ බඩගින්න මේ සභාවට දැනෙන්නේ නැත්තම් මේක ගිනි ගන්න ඕනේ. මේ සභාව දැන් කරුණා කරලා අපි මේ පාවිච්චි කරන වචන වලින් වැඩන්නේ. කායක තමුණතලා එන්න. මම කියන්නේ සරපොන්සක ඇමතුමා ඇත්තටම මේ වනජීවී ඇමතිවරයා විදියට අම්පාට කිව්වා මිනිස්සුන්ගේ පැත්ත ඉඳලා කතා කරා. එතුමා කෙලින්ම කතා කරේ මිනිස්සුන්ගේ පැත්ත ඉඳලා. හැබැයි ප්‍රායෝගික යමක් සිද්ධ වුණේ නැහැ. දැන් මොකද කරන්නේ? අලිවටෙන් විසුණුවක් නැත්තම් ජීවටෙන් විසුණුවකුත් නැත්තම් 50% ආහාර උත්පාදනයේ වනජීවීන් විනාශ කරන තත්ත්වයකට ආවද පස්සේ මේක ඇතුළේ කතා කරලා වැඩන්නේ මේ කුෂිකාර්මික රටා. එසා ඒකට විසුමක් දෙන්න. දැන් මෙතන සංචාරක ඇමතුමත් අපේ ජෝන් අමරතුංග ගරු ඇමතුමා උතුමාදී හැම වෙලාවෙම hina වෙලා ඉන්නේ කියලා මාත් කැමති උතුමත් එක්ක hina වෙන්නේ. දැන් ප්‍රශ්නේ තියන්නේ හැමෝම සංචාරක ව්‍යාපාරේ වර්ධනය ගැන කතා කරනවා. ඔව්. සංචාරක වෙන ප්‍රමාණය වැඩි වෙලා. ඔබතුමාගේ හපංගමට නෙමෙයි. ඒකේ ගරුත්වය දෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ නම් උත්තුංග මිනිහට 2009 මේ මාසේ 18 වෙනකොට මෙරට කනත්තක් හැමතැනම ලේ හැමතැනම කඳුළු හැමතැනම මලමිණි මේ මලමිණි කනත්තට මොන විදේශ සංචාරකයද එන්නේ මොන සංචාරකයද එන්නේ එතුමා යුද්ධ නතර කරපු නිසා තමයි මේක වර්ධනය වුනේ මේ ආණ්ඩුවට වර්ධනය වෙයක් නෙවෙයි 2010 ඉඳලා වර්ධනයක් තමයි දිගටම තියෙන්නේ දිගටම තියෙන්නේ එනිසා ඒකේ ගරුත්වය මෙතන සභාව ඉඳලා උදේ රැයකම් මහින්ද රෝහියා මහින්ද හොරා මහින්ද තක්කඩිය කියනට වැඩිය මේ සියලු වර්ධනයන් වල මූල මූලික කර්තෘවරයා මහින්ද රාජපක්ෂ නම් උත්තුංග මිනිසයා ඔව් නොහිටියා නම් මොන සංචාරකවද මේ මිනි කනත්තේ මේ මිනි කනත්තට නිසා මම දිගට කතා කරන්න කැමති නෑ අද මේ රටේ ගොවියා ගොවිතැන කඩාවැටිච්ච වෙලාවේදී ජෝන් අමරතුංග ඇමතිතුමනි අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිතැන් විනාශ කරපු ගෙවල් කඩලා විනාශ කරපු වනාලින්ට වෛර කරන්න ඒ වන්දිකේ වෙ නැත්තම් ඔබතුමාට ජනතාව වෛර කරයි බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මිලඟට මහින්ද අමරවීර ඇමතිතුමනි උත්තර වෙලා
තියෙනවා ගරු මූලාසනාරූඪ
මන්ත්‍රී විනාඩි 12ක් තිබෙනවා
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද දිනේ මේ වැදගත් අමාත්‍යාංශයේ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමාගේ වෙලාව එතුමාද සම්බන්ධ නොවෙන නිසා මම මේ වෙලාව අරගත්තේ. සංචාරක ශේෂ්ත්‍රයත් ඒ වගේම විදේශ ශේෂ්ත්‍රයත් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව වනජීවි කටයුතු පිළිබඳවත් තමයි අද මේ විවාදය පැවැත්වෙන්නේ. මම පළවෙනියටම විදේශ කටයුතු අමාත්‍යතුමාගේ අවධානයට කාරණා කීපයක් යොමු කරන්න කැමතියි. අද දිනේ ඔබතුමා බොහෝ මන්ත්‍රීවරුන්ගේ සියලු පාර්ශ්වවල ඇගයීමට ලක් වුණා. ඔබතුමා පසුගිය දිනවල UN එකේ කරපු කතාව පිළිබඳව. ඒකෙදි අපි පැහැදිලිව අපේ ප්‍රසාදය ඔබතුමා වෙත හිමි කරනවා. මොකද මේක රට විදියට තමයි අපි දකින්නේ. මේක එක පක්ෂයකට, එක පුද්ගලයකට, එක කණ්ඩායමකට කරන කාර්යයක් නෙමෙයි, වාසියක් ලබා ගන්න කරන කාර්යයක් නෙමෙයි. රට පිළිබඳව තමයි මේකෙදී කටයුතු කරන්න ඔබතුමාට සිද්ධ වෙන්නේ. අනිත් ප්‍රශ්නවලදී, අනිත් අමාත්‍යාංශවලදී සහ අනිත් කාර්යභාරයන්වලදී හොඳ දේවල් කරොත් ඒක ඒ පක්ෂයට හොඳ වෙන්න පුළුවන්. එහෙම නරක දෙයක් කරොත් ඒක තව වෙන විදියකට කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාර්යයන්වලදී ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඔබතුමාගේ කටින් වැරදි දෙයක් කියවුණා නම් ඒක මුළු රටටම බලපාන මුල් වෙලාවේ ඔබතුමා දන්නවා. මම දන්න විදියට ඔබතුමා සම්බන්ධ වෙන්න හිටියේ නැහැ. මුලින් යෝජනාව ඉදිරිපත් කළ තිබුණේ රජය වෙනුවෙන් මනෝතිත්තවැල්ල මහත්මයා තමයි යෝජනාවක් ඉදිරිපත් කළ. සමානුග්‍රාහකත්වය දක්වලා එක්සත් ජාතික සංවිධානයේ මහලේකම්වරිය තමයි ප්‍රකාශය කරේ. දැන් ඔබතුමා සම්බන්ධ නොවී, රජයේ නියෝජිතයෝ සම්බන්ධ නොවී එම ප්‍රකාශය ඒ විදිහටම ක්‍රියාත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබුණා නම් රට මොනතරම් අනතුරුදායක තත්ත්වයකට පත් වෙනවද කියන එක පිළිබඳව
ඕඩර් ප්ලීස් මූලාසනයට සිද්නි ජයරත්න මන්තුමා.
අපේ රට ගරු මූලාසන ආරම්භ මන්තුමනි මොනතරම් අගා අයහපත් තත්ත්වයකට පත් වෙනවද කියන එක පිළිබඳව අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ඉතින් රටක් විදියට ගත්තොත් රජය ඇත්තටම මේ වෙලාවේ රජය ඒ පිළිබඳව දැක්කු උනන්දුව මුල් වෙලාවේ මදි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කල්පනා කරේ රට වෙනුවෙන් නියෝජිතයෝ විදියට මන්ත්‍රීවරු 3 දෙනෙක් ඒ වෙන සරත් අමුණුගම් මැතිතුමත් මහින් සමරසිංහ මැතිතුමා ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා රටේ අදහස ප්‍රකාශ කරන්න ඕන කියලා. ඒ වෙලාවේ ඔබතුමා ඒකට ඉදිරිපත් වුණා. ඒක අපි ඊටමත් අගය කරන ඔබතුමාත් ඒ වගේම ඔබතුමා මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා බොහොම සැලසුම් සහගතව හොඳ කතාවක් සකස් කරලා ජනාධිපතිතුමාගේ අනුමැතියට සහ අග්‍රාමාත්‍යවරයාගේ සියලු කණ්ඩායම්වල අනුමැතිය සහිතව තමයි ඒ කතාව ඉදිරිපත් කරේ. ඒකෙන් අපේ රටේ ගෞරවය ආරක්ෂා වුණා කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ වගේ අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා මේ එක එක NGO කට්ටිය ඉන්න පුළුවන්, එක එක කට්ටියට කඩේ යන කට්ටිය ඉන්න පුළුවන්, මේ රටට ආදරෙන් නොවන කට්ටිය ඉන්න පුළුවන්. ඒ අයගේ අදහස් නෙවෙයි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ රට වෙනුවෙන් තීන්දුව ගන්න, රට වෙනුවෙන් රට ඉස්සරහට ගෙනියන අදහස් ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. අපි හිතනවා හැමදාම ඔබතුමා අනාගතයේදීත් ඒ කටයුත්ත ඒ ආකාරයෙන්ම කරයි කියලා. මේ වෙන නියෝජිතයන්ට මේකට යන්න ඉඩ දෙන්න එපා. මේ කාර්ය වෙන අයට බාර දෙන්න අවශ්‍ය නැහැ. මේක ඔබතුමාම බාරගෙන, විදේශ අමාත්‍යවරයා විදියට ඔබතුමාම බාරගෙන මේ කටයුත්ත කරා. ඔබතුමාට හොඳ නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා, පළපුරුදු ලේකම්වරයෙක් ඉන්නවා, ඒ වගේම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. හොඳයි, දැන් ඉන්න කණ්ඩායමේ මම එක්කම කියන්න ඕන, ඔබතුමාගේ ඉන්නවා හොඳ නිලධාරීන් ප්‍රොටෝකෝල් ඔෆිසර් පවා. මගේ මතකයේ හැටියට හසන් වෙන්න ඕන නම එතුමා. එහෙම වුණත් ඕන කාර්යයකදී බොහොම පැය 24ම මහන්සි වෙනවා. සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කටයුත්තක් කිව්වත් හොඳ නිලධාරී මණ්ඩලයක් විදේශ මාත්‍යංශය තුළ ඉන්න ඒ ඇත්ත එකතු වුණාම මේ වෙන NGO හෝ වෙනත් කාගේවත් අදහස් නැතුව ඔබතුමාට ජනාධිපතිතුමා ඉන්නවා, රජ්‍ය පාර්ශ්වයේ තියෙනවා, ඒ සාකච්ඡා කරලා මේ රටට මේ තියෙන අභියෝගේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මම දන්නවා කොච්චර අභියෝග අපිට තිබුණාද කියලා. මම ධීවර අමාත්‍යවරයා විදියට පත් වුණාම අපිට ප්‍රධාන අභියෝගයක් අපි ජයග්‍රහණය කරා. ඒ තමයි යුරෝපා මත්ස්‍ය තහනම. යුරෝපයට එක මාළු කෑල්ලක් කැවන්න බැරුව තිබුණා. ඒ මත්ස්‍ය තහනම ඉවත් කරගත්ත ඒ වෙලාවේ සියලු දෙනා රජයේ එක හඬින් ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ අමාත්‍යතුමා, මේ කාර්ය මණ්ඩල අපි සියලු දෙනා මැදිහත් වෙලා ගිහිමු නිසා තමයි ඒ මත්ස්‍ය තහනම ඉවත් කරගත්. ඒ මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම හරහා GSP තහනම ඉවත් කරගන්නත් පුළුවන්කම ලැබුණා. අද ඒකෙන් බලන්න දැන් පහුගිය අවුරුදුවල මත්ස්‍ය අපනයනේ වාර්තාගත විදියට වැඩි වෙනවා. අපේ රටේ විශාල ඩොලර් ප්‍රමාණයක් එන්න පටන් අරගෙන තියෙනවා. අපේ රටේ මේ තත්ත්වෙන් හරි පවත්වගෙන යන්නේ ඒක මහඟු අවස්ථාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ කටයුතු වලදී දැක්කෝ වගේම වැඩසටහන් අවශ්‍ය වෙනවා. ඒ කටයුත්තදී මම දැක්ක කොච්චර සැලසුම් සහගතවද ටීම් එකක් විදියට, කණ්ඩායමක් විදියට බෙදෙන්නේ නැතුව එක හඬින් විදේශ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, සියලු ආරක්ෂක අංශ ඔක්කොම එකතු වෙලා ගත්තු ක්‍රියාමාර්ගයෙන් තමයි ජයග්‍රහණය ගත්තේ. ඒ වගේම දැන් තියෙන මේ අභියෝගේ ජයග්‍රහණය කරන්නත් ඒ ආකාරයෙන්ම වැඩපිළිවෙළ සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කම ලැබෙනවා. අපි ජාත්‍යන්තරයේදී අපි මේ කාරණේදී දකින්නේ නැහැ. ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා හිතන්නේ නැහැ අපි. ලෝකේ තියෙන තවත් රටක් තමයි ලංකාව කියලා අපි හිතනවා. එතකොට ඒක දැනගෙන අපි මේ අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකෙදි අපි ඔබතුමාගේ ඍජු මැදිහත් වීම අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා. ඒ වගේම ගරු ඇමතුමාට මම තව කාරණයක් කියන්න කැමතියි. මේ තානාපති සේවය පිළිබඳව මේකේ හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. සමහර කට්ටිය මේවයි කියලා බිස්නස් කරන්න පටන් ගන්නවා. සමහර කට්ටිය තමන්ගේ ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරගන්න පටන් ගන්නවා. රට වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. මේ රටට ඩොලර් එන වැඩපිළිවෙළවල හදන්නේ නැහැ. රටින් බඩු ගේන්න කිව්වොත් ඒ රටින් මෙහාට ඕකට නම් ටිකක් මැදිහත් වෙනවා. නමුත් මේ ලංකාවේ තියෙන ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව, ලංකාවේ නිෂ්පාදන පිළිබඳව, ඒ රටවල් වලට යැවීම පිළිබඳව, ඒ අංශයේ කටයුතු කිරීම පිළිබඳව මට නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ. බෑ, ඉතාමත් අතලොස්සක් තානාපතිවරු තමයි මේ කාර්යය හරියාකාරව මේ රට වෙනුවෙන් හැඟීමකින් කටයුතු කරන්නේ. මට එය නම් වශයෙන්වත් කියන්න පුළුවන් මම මේකට ඒ සඳහා වෙලාව ගන්නෙ නැහැ. ඒ නිසා අද ඔබතුමාට මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරන එකම අපි දැක්ක මේ සුමන්තිරම් මන්ත්‍රීතුමා ගිහිල්ලා කරපු කතාව, මේ කාරණය සම්බන්ධව කරපු කතාව, ඒක සම්පූර්ණ අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා. මේ රටේ කටයුතු වල අපි හිතුවේ නැහැ ඒ වගේ ද්‍රවිඩ සන්ධානය වෙන්න පුළුවන්, වෙන පක්ෂබල වෙන්න පුළුවන්. මේ ඔක්කොම ශ්‍රී ලාංකික පුරවැසිය. අපි මේ ජාති භේදයක් අල්ලගෙන අපි වෙනම මේ කණ්ඩායම් බෙදන්න සූදානම් වුණේ නැහැ. මේ පහුගිය කාලේ උතුරේ ජනතාවට විශාල සේවයක් කරා. මම දන්නවා ජනාධිපතිතුමා වෙනමම මේ පිළිබඳව කාර්යසාධක බලකායක් සකස් කරලා උතුරේ ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගනිමින් එයාගේ ඉඩම් නිදහස් කරලා දෙන එක, ඒ වගේම සම්බන්ධන ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවය දෙන එක, ඒ සියලු කටයුතු වලදී ඉතාමත් මැදිහත්ව කටයුතු කරා. ඒක හොඳ හිතින් කරපු කාර්යයක්. හිත නරක් කරගෙන ආන්නේ වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. තර්ජනය කළා යමක් කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒ නිසා අපි මේ කතාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒක උතුරේ ජනතාවගේ හඬ නෙවෙයි කියන එකත් මම ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. ඒ නිසා අනිත් පැත්තට දැන් ගත්තොත් අපේ එදවත් සංචාරක ඇමතුමා එතුම බොහොම හොඳට මේ ශේෂ්ත්‍රය පිළිබඳව දන්නවා. ඒ වගේම රට පුරා වගේම ලෝකෙම සංචාරය කරලා බොහොම අධ්‍යක්ෂීම් තියෙන අමාත්‍යතුමෙක්. ඔබතුමාට අපි සුභ පතනවා මේ කටයුතු කරගෙන යන්න. ඔබතුමාටත් අදහස් කීපයක් කියන්න කැමතියි. අද සංචාරක ව්‍යාපාරයේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් තියෙනවා. හැබැයි තවත් මේක වැඩි කරගන්න ප්‍රචාරක වැඩසටහන් පටන් ගන්න ඕන. මම විදේශ ඇමතුමාට කිව්වා වගේම ඔබතුමාටත් ඒ වගේ කීම තියෙනවා. මේ අපේ ඉන්න තානාපතිවරු, ඒ තානාපති කාර්යාල හරහා මේ රටේ තියෙන වැදගත්කම පිළිබඳව දැනුවත් කරන්න, මේ රටේ සංචාරය කිරීම පිළිබඳව ඒ ජනතාව උනන්දු කරවන්න. නැත්නම් නිකන් පාටි දාලා මේ බිස්නස් කතා කරලා එන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් අපේ සංචාරක ශේෂ්ත්‍රය වර්ධනය කරගන්න. දැන් අද සංචාරක යන්ගේ පැමිණීම වැඩි වෙලා තියෙනවා. නමුත් හැබැයි එන රටවල් දිහා බැලුවම, සමහරලාට සංචාරකයන් දිහා බැලුවම, ඒ අය වියදම් කරන ප්‍රමාණය අඩු. ඒ අය ගොඩක් අය ඉන්නේ මේ මන් අපි දකිනව තංගල්ලෙත් වෙනවා, හැමතැනම වෙනවා. මේ ගිහිල්ලා කඩවල කොත්තු කන කට්ටි ඉන්නවා, ආප අරගෙන කනවා. ඒක නරකයි කියනවා නෙවෙයි, එතකොටත් යම් මට්ටමකට බෙදෙනවා තමයි, ඒකත් හොඳයි. හැබැයි ටිකක් සල්ලි තියෙන සංචාරකව මේ රටට ගෙන්න ගන්නේ එක පිළිබඳවත් අවධානය යොමු කරන්න, ටිකක් වැඩි මුදලක් වියදම් කිරීම පිළිබඳ. ඒ වගේම තමයි ඒ ණයට අවශ්‍ය පහසුකම් සපයන්න අවශ්‍ය වෙනවා. දැන් මේ සංචාරකයන් නම් බලන්න, දැන් අඩු ගානේ මේ යන තැන්වල වැසිකිලි හරියට තියෙනවද කියලා, මේ වැසිකිලි තියෙනවද කියලා බලන්න. දැන්
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තව තියෙනවා.
මේ ශ්‍රියාණි විජේ වික්‍රමන්තුමිය දැන් දැනුම් දුන්නේ නැහැ කියලා එතුමියගේ වෙලාවට. ඒ වෙලාවෙ කොටසක් ගන්නවා තව මන්ත්‍රීවරයෙකුට අවස්ථාවක්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම කියන්න කැමති ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන මේ අඩු ගානේ මේ සංචාරකයන්ට දැන් ඔබතුමාටම අයිති වනජීවී කලාපවල ඒවා යන අයට හොඳ වැසිකිලි පහසුකම් ටික දෙන්න. අද බැලුවොත් ඉතා ඉහළ ආදායමක් ලබනවා, ඒයි විශාල ඩොලර් ප්‍රමාණයක් ලබනවා. ඒ වගේම ආගමික මධ්‍යස්ථාන නරඹන්න යනවා. ඒවයි හොඳ වැසිකිලි පහසුකම් ටික සකස් කරලා දෙන්න. ඒවයි ප්‍රමාණවත් ආකාරයේ වැසිකිලි පහසුකම් නැති බව තමයි අපිට මුණ ගැහෙන සංචාරකයන් නම් කියන්නේ. වෙනත් රටවල් වල මීට වැඩිය හොඳින් ඒ කාරණේ පිළිබඳව අවධානය යොමු කරනවා කියන එක තමයි ඒ අයගේ මතය වෙලා තියෙන්නේ. මේකට සමහරලාට පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් බැලුවොත් ඇත්තටම අර සෙලාන් එකෙන් මම දැක්ක VIP කියලා ස්ථාන කීපයක් පටන් අරගෙන තියෙනවා. අපි මේ පිළිබඳව ස්තුති කරන්න ඕනේ. ඒ වගේ තව ආයතන සම්බන්ධ කරගෙන ඒවට ගොඩාක් අය විදේශීය වගේම දේශීය සංචාරකයන් ඒවට යනවා. දැන් සමහර හෝටලයකට ගියාට එහෙම යන්න තත්ත්වයකුත් නැහැ. ඒවත් බලන්න සංචාරක මණ්ඩලයේ අනුමැතිය දෙනවා. සමහර වෙලාවට ගියාම වැසිකිළියකට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා හිටිනවා. ඒකම අද සංචාරක ව්‍යාපාරයට ලොකු පහරක් වදිනවා මේ විදුලිය කප්පාදුව. දැන් බලන්න මේ දවස්වල විදුලිය කප්පාදුව තියෙනවා කියලා මේක ලෝකේ ප්‍රචාරය වෙනවා. ඒතකොට ලෝකෙම ප්‍රචාරය වුණාම එන සංචාරක ගමන අවලංගු කරා. ඒ මිනිස්සු විදුලිය නැතුව ඉන්න කැමති වෙන්නේ නැහැ. මේ ජෙනරේටර් තියෙන්නේ බොහොම සීමිත හෝටල් ප්‍රමාණයක විතරයි. අනිත් සාමාන්‍ය මට්ටමේ හෝටල් වල ජෙනරේටර් නැහැ. ඉතින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා. විදුලිය කප්පාදුව තුළ කර්මාන්ත ශේෂ්ත්‍රයේ බිඳ වැටීමක් ඇති වෙනවා. සාමාන්‍ය මිනිස්සු හිරිහැරයට පත් වෙනවා විතරක් නෙමෙයි, ප්‍රධාන වශයෙන් සංචාරක ශේෂ්ත්‍රයට විශාල බලපෑමක් ඒ තුලින් ඇති වෙනවා. ඒක එහෙම කරනවා නම් හොඳයි. තමුන්නාසේ මේ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න, මේ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරන්න. මොකද මට මේ දවස්වල එන්න ඉඳපු අපේ හිතවත් කෙනෙක් දැන්ටම් පණිවිඩය වල තියෙනවා ලයික් කපන ඕනේද ලංකාවේ. එයා මේ සංචාරක නේ, වෙන මේ ගමනකට එන්න ඉන්න කෙනෙකුත්. එතකොට එන්නේ නැහැ. අපි උනත් එහෙමනේ. අපි උනත් එන්නේ යන්නේ නැහැ රටකට. එහෙම මේ මිනිස්සු දුක් විඳින්න එන්නේ නැහනේ. මිනිස්සු එන්නේ හොඳ සතුටෙන් කාලය ගත කරන්න. ඒ නිසා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න මේ සංචාරක ශේෂ්ත්‍රයටත් රටටත් විශාල බලපෑමක් තියෙනවා මේ විදුලිය කප්පාදුව තුළ. මේ පිළිබඳව සැලස්මක් සකස් කරන්න ඕන. මේක යට ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි. මේකේ දේශපාලඥයොත් ඉන්නව ඇති. හැබැයි මේකේ නිලධාරී මාෆියාවක් තියෙනවා. විදුලි බල ශේෂ්ත්‍රයේ කවදාවත් අලුතෙන් විදුලි බලාගාර හදන්න ඉඩ දෙන්නේ නැහැ. නැත්තම් මේ සූර්ය බලාගාර ඕන තරම් හදන්න පුළුවන්. මේ දවස්වල හොඳට රස්නේ තියෙනවා. හොඳට පායනවා. ඇයි හදන්න දෙන්නේ නැත්තේ? මොකද මේ ඩීසල් බලාගාර වලින් මේ අයකට සාක්කුවට සල්ලි එනවා. මේ විදුලිය කප්පාදුව විදුලිය නැති වෙනකොට අපි හිරිහැරයටපත් වෙනවා. රට ආපස්සට යනවා. හැබැයි විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරින්ගේ සාක්කු පිරෙනවා. ඒවා රුපියල් වලින් විතරක් නෙවෙයි ඩොලර් වලින් උත් පිරෙනවා. ඔක්කොම හොයනවා දැන් සියලු දෙනා කියනවා ඇමතිවරු හොරගම් කරනවා මන්ත්‍රීවරු හොරගම් කරනවා සේරම සමාජ කතාබහ ඒක. හැබැයි කමක් නැහැ හොයන්න ඕන. දේශපාලඥයොට කිසිඳු අයිතියක් නැහැ මහජන ඡන්දයෙන් බලයට පත් වෙච්ච අයට හොරගම් කරන්න. හැබැයි ඒ වගේම හොරගම් කරන මේ නිලධාරී පැලැන්තිය පිළිබඳවත් සොයලා බලන්න. එයාගේ වත්කම් පිළිබඳව හොයන්න. කොහෙද එයාගේ වත්කම් තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම මම සතුටු වෙනවා දැන් අලුත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අර අලුතෙන් පටන් ගල් අරගන්න ඔබතුමාලා වැඩ පිළිවෙලක් හෝම් ස්ටේ මේ වැඩසටහන යටතේ ගෙවල් වලට කාමර එකතු කරලා දෙන එක පිළිබඳව අපි සතුටු වෙනවා. මේ වැඩ පිළිවෙල තුළ මේ ආදායම බෙදී යෑමේ තත්ත්වයක් අපිට දකින්න පුළුවන්. අවසාන වශයෙන් මම ඔබතුමාට යමක් කියන්න කැමතියි. මේ ඔබතුමාගේ වනජීවී අමාත්‍යාංශයේ ඔය අමාත්‍යාංශ සමහර කටයුතු සමහර සත්තුන්ගෙන් අපිට හිරියරයි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ දෙන අය අලි වැටවල් ටික ගහලා දෙන්න කරුණා කළා. අලින් අපි මරන්නේ කියන්නේ අලින් ටික ආරක්ෂා කරගන්න ඕන සංචාරක ශේෂ්ත්‍රයටත් වැදගත්. ඒ වගේම අනිත් පැත්තට බැලුවොත් මේ අලින්ගේ භූමි ප්‍රමාණයක් දැන් මේ විවිධ සංවර්ධන කටයුතු වලට ගන්න. අලි මංකඩ වලල ගෙවල් හදලා තියෙනවා. මං කියන්නේ මේ ගෙවල් හදනවට විරුද්ධව කතා කරනව නෙමෙයි. ඒවයි සලස්මත් තියෙනවා. අන්තිමට මේ ගෙවල් ටික කඩලා දාන්න. අලින්ටත් ඉන්න නැහැ. මිනිස්සු අලි ගම්වලට එනවා. ඉතින් මේක සලස්මක් අනුව මේ කටයුත්ත සිද්ධ වෙන්න ඕන කියන එක මම කියනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට බැලුවොත් ඔබතුමාගේ අමාත්‍යාංශයට අයිති වඳුරු ටික රිලව් ටික ඊළඟට මොනරු වල්ලූර මේවන් විශාල හානියක් කෘෂිකර්ම ශේෂ්ත්‍රයට ඇති වෙනවා. ඒ පිළිබඳව වැඩපිළිවෙළ සකස් කරන්න මේවා පාලනය කරන්න කියන ඉල්ලීමක් කරමින් ඔබතුමාලා දෙපළටම අපි සුබ පතමින් නිහඬ වෙනවා.
දී ඔබතුමාට මිලකට ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක්
තියෙනවා. සිසි මුලාසුන්නර මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දිනේ වනජීවී විෂය ගැන යමක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ මහින්දාමරියර මන්ත්‍රීතුමා අවසන් කරපු තැනින් පටන් ගත්තා. ඇත්තටම අලි වැටවල සම්බන්ධයෙන් බරපතල ගැටලු තියෙනවා. මේකෙදි කාලයක් තිබුණා අලි වැටවල් එක එක්කෙනාට ඕන විදිහට ගන්නවා. කාලයක් තිබුණා කොන්ත්‍රාත් එක ගන්නවා ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්. ප්‍රාදේශීය මන්ත්‍රීවරයා දේශපාලන පසුබිමත් එක්ක තමයි අලි වැටවල. හැබැයි ඒ තත්ත්වයත් වෙනස් වෙලා තියෙනවා. හැබැයි පැහැදිලිව කියන්න ඕනේ පෞගේ කාලේ එනර්ජයිසර් ගෙනලා තිබුණාට බැටරි ගෙනලා තිබුණා සෝල පැනල් ටික ගෙනලා තිබුණාට වයර් ටික ගෙනලා තිබුණාට ගලු මුලසුන මන්ත්‍රීතුමනි මේ අපේ රටේ නිෂ්පාදනය කරන අලි වැටවල් අවශ්‍ය කරන ලී කවුන්ටි හොයාගන්න බැරි වුණා. මට දැන් අධ්‍යක්ෂ ජනරල්තුමා කිව්වා ලී කණු 25000ක් දැන් ගෙනලා මිලදී ගන්න අරන් තියනවා කියලා. එතන අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ගම වට වැට. මේක තමයි ලේන්සිම්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් ව්‍යාපෘතිය. ගම වට වැටවල ටික ගැව්වම ගෙවල් ටික ඒ වගේම ගොවිමු ටික ආරක්ෂා කරන්න කියලා තියෙනවා. නැත්නම් අපි දන්නවා රේකී වැටවල් ගහන්න ගියාට පස්සේ මේ රේකී වැටවල් එනවා නිලධාරී එක එක විදිහට වැටවල් වැටවල් එක එක විදිහට සලසුම් කරනවා. මේක ගහන්න ගියාම ගමෙන් විරුද්ධ වෙන්නේ අපි කවද? අපිට මැදිහත් වෙන්නේ නැනවා මේ වැටවල් වෙනස් කිරීම සම්බන්ධ. ඒක නිසා ගම වට වැට ඉතා ඉක්මනින් පටන් ගන්නවා නම් බොහොම පිං අයි දිනවා කියලා මම මේ අවස්ථාවේ විශේෂ මතක් කරනවා. ඒ වගේම දැන් මෙතනදී වන ජීවි හානි ගැන කිව්වා. ඇත්තටම වන ජීවි හානි වන ජීවි වන සතුන් ඇතුළත ගොවිතැන් වලට සිදුන හානි නිවෙස් වලට වෙන හානි ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි කියවන්නේ. මේක අදියේ නෙමෙයි එදා ඉඳන් මේ පස්සේ තිබුණා. මේක මීට කලින්ත් අපි කතා කරා. හැබැයි අද වෙනකන් ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා අඩුම ගානේ වනජීවී දෙපාර්තමේන්තුවේම රක්ෂණ ක්‍රමයක්වත් හඳුනා දෙන්න සිද්ධ වෙනවා. මේ අලි මංගඩවල් එහෙම නැත්නම් මේ වගා ගන්න ගොවියන් සම්බන්ධයෙන් ගොවි රක්ෂණේ තියෙනවා. ගොවි රක්ෂණයේ යම් යම් අඩුපාඩු තියෙනවා ඒවා සකස් කරගෙන යනවා. ඒ වගේම මතක් කරලා දෙන්නට ඕනේ මෙතනදී අපේ පක්ෂීය මන්ත්‍රීලේ කතා කරනකොට පිටකොට මොන්රු ඇවිල්ලා එක. හැබැයි ඒක ආදේක අතර හොඳයි. පෞගේ කාලේ මොන්රුට මිනිස්සුන්ට ජීවත් වෙන බඩ තත්ත්වයක් තිබුණා. පෞගේ කාලේ මිනිමරුම් ඒ වගේම මංගොල්ලගේ බහුලව සිද්ධුනේ තත්ත්වය වෙනස් වෙලා සත්තුන් වගේම මිනිස්සු ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ සත්ත්ව විශේෂ ආරක්ෂා කරගන්නා වගේම ජනතාවට ආරක්ෂාව සැලසෙන්න ඕනේ කියලා. ඒ වගේම මේ වනජීවී දෙපාර්තමේන්තුව ගැන කතා කරද්දී මේකේ සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාප වෙන බොහොම අනුමත කරන්න හැකි තත්ත්වයක් නැහැ. බොහෝ වෙලාවට වංචා දූෂණ සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ අක්‍රමිකතා සිද්ධ වෙනවා. ඒ වගේම අපි කොච්චර පැමිණිගල් සමහර වෙලාවට එම ක්‍රියාත්මක එවට නිවැරදි වීමක් සිද්ධ වෙන්නේ නැති බව මතක කර දෙන්නට ඕනේ. ඒ වගේම ඔය කොච්චි මේ විවාදයේදී විවිධ මුති විවිධ අදහස් දක්වත් මේ අලිමංගඩවල නිවාස බෞල ආයතන පෞගිය පෞගිය රිජ්මිය පාලන කාලේ තමයි අණ්ඩාදු විශ්වවිද්‍යාලයේ පලාගල ප්‍රායෝගිකම් බලපදිංචි දින වේදිකිනගම කියලා කම්මානය. මේ වේදිකිනගම කම්මානය සම්පූර්ණයෙන්ම අලිමංගඩක්. මේක ඇතුලේ හැදුවා ගෙවල් 57ක් කිසිම අනුමැතියකින් තුල. හතර අනුමැතියද? මේ හතර කිව්වේ මොකද්ද? රජයේ නිලධාරින්ට ගෙවල් දෙනවා කිව්වා. අද වෙනකොට අපි හොයලා බලුවම මේ ගෙවල් 57න් ගෙවල් 27 විතරයි පදිංචි වෙලා ඉන්නේ. මේකේ සමහර රජයේ නිලධාර ගෙවල් දෙක දෙකයි තිකරන් තියෙනවා. මේ මත මේ කෞගිය වල මේ බෙදුවේ. ඒ කාලේ නීතිය ක්‍රියාත්මක වුණේ අමාත්‍යංශික නිලධාරී කටහරියනේ. දේශපාලඥයෝ ඇවිල්ලා අත ගැව්වට පස්සේ සියලුම දේවල් දේශපාලඥයන් බලයට යට වුණා. ඒ නිසා අද වෙනකොට පෞගිය අවුරුදු 6ක කාලය තුල දරුවන් 3 දෙනෙක් අලිගාන මැරුණා. එකම පවුල 3 දෙනෙක්. වාර 3කදී. දැන් මේක අලිවැට ගහන්න ගියාම විවිධ ප්‍රශ්න. අලිවැට ගහන්න කියලා කිව්වට පස්සේ දෙපාර්තමේන්තුවේ කියන මේක අලිවැට මේක ගහන්නේ කොහොමද? මේ ඉඩමයිති වනජීවි දෙපාර්තමේන්තුවේ. මේක අලිමංගඩ. අලිමංගඩ අර වැට ගහන්න බෑ කියලා. හැබැයි ගෙවල් අතලා තිනවා අලිමං කඩමැට. ඒ වගේම මීට සමාන එකක් තමයි රිටික ලැත්තතුරුසව. මේනකොට අවුරුදු ගණනක් තිස්සේ වහලා දාලා තිනවා. මේක කිසිම ප්‍රයෝජන ගන්න බැරි මට්ටමක තිනවා. හේතුම ජලය නෑ. වතුර සම්පූර්ණයෙන්ම ලිංගාරුවත් වැවෙන් ගත්තත් මේ වතුර වල ලොකු කිවුල ගතියක් තියෙන එක නිසා අලි පැටව 3 දෙනෙක් නැති වුණ මැරුණා කියන හේතුවට තමයි මේක වහලා දාලා තින්නේ. ඉදිරියේදී මේක අපි බලාපොරොත්තු වෙනවා වනජීවි නැතුණත් සංචාරක ආකාශය නැතින ස්ථානයක් විදියට මෙතන අපේ ඒ කාලේ හිටපු ඇමතිතුමත් ඉන්නවා ජනසේන ඇමතිතුමා සංචාරක ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිදි මේක නවීකරණය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේක මම හිතන්නේ මම 4 වෙනි අයවැය මේ 7000 ගණන් කතා කරන්නේ. ඒ වගේම විශාල මුදලක් වැය කළා හදලා දිනවා පුණ්‍ය මධ්‍යස්ථානය. මේ මධ්‍යස්ථාන අපි කීප වටක් කිව්වා වරු මැතිතුමනි මේ ආයතනයේ මේ සංචාර මේ පූර්ව මධ්‍යස්ථ වීදම් කළ දින මුදලත් එක බලුවම මේක ප්‍රයෝජන ගැනීම මීට සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අඩුම ගානේ මේක රජයේ ආයතනවල පූණිම් වලට යොදා ගන්න එක බොහොම සුන්දර තන ඔක්කොට වැඩිය ඒ නිර්මාණය කරන්න වීදම් කළ දින මුදල විශාල මුදල් වැය කළා තියෙනවා. ඒකෙන් අපි අද වෙනම වැඩදායි ප්‍රතිඵලයක් ගැනීමට
අවශ්‍ය ඔබතුමාට තව විනාඩි 2ක පමණ.
ඒ වගේම සමහර ස්ථානවල අපි දැක්ක හදලා තියෙනවා බංගලා. ඒ බංගලත් විශේෂ විලච්චි බංගලාව ඒ වගේම කනතර බංගලාව මේවා අදිනකොට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා මේවා ප්‍රතිපලදායී ලෙස පාවිච්චි කරන්න කටයුතු කරන්න කියලා මතක් කරන්න ඕනේ. ඒ වගේම ඒකත් එක්කම මතක් කරන්න ඕනේ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් මේකදී යුද්ධයෙන් පස්සේ තිබුණා ලොකු ප්‍රශ්නයක් මේ විදුලි පුටුව ගැන. පෞගේ කාලයේදී ජනතාවට විදුලි පුටු ගැනම තමයි කතා කරේ. හැබැයි විදුලි පුටුවෙන් අද මේ යාපාලන ආණ්ඩුව ඇකිලා තිනවා එතුමවත් බේරගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා විදුලි පුටින් බේරගෙන තියෙන්නේ යාපාලන ආණ්ඩුව ගැන මතක් කරලා දෙන්නට ඕන. ඒ වගේම GSP සාන නැති වෙලා තිබුණා. මත්ස්‍ය සාන පනවලා තිබුණා. මේ සියලුම දේවල් අද වෙනකොට අපි ලබා ගන්න හැකියාවලා තිනවා. ඒ වගේම අපි වර්තමාන විදේශ කටයුතු අමාත්‍යතුමා එතුමා මහඟු සේවයක් කරනවා මේ ශේෂ සම්බන්ධයෙන්. අපි දැක්කා මානව ජීනිම සිද්ධාන්තය ඒකේ හැමෝම එක දිගට දවස් ගණනාවක්ම වොයිස් කට් ගියා. මේ ජිනීවා එකේ ජිනීවා මානව ගොමුසෙමින් රටට ලොකු හානියක් වෙනවා. මේක ගැටලුවක් වෙනවා. මේ රට ඉදිරියට යන්න බෑ. හැබැයි අපි පැහැදිලිව කිව්වා ඒ දවස්වලත් අපි කිව්වා ඔක ලස්සනට විසඳනවා. ඒ වගේම අද වෙනකොට ඒක විසඳීමට යොමු කරලා තියෙනවා. ඒ නිසා අද කවුරු මොනවා කිව්වත් මේ රටේ ජනතාව ඔය කවුරු කිව්වත් මේ යුද්ධය තනියම එක්කෙනෙක් දිනුවා කියලා මේ යුද්ධය කරේ පැහැදිලිවම කියන්න ඕනේ පල්ලෑ මට්ටමේ ඉන්න සොල්දාදු ඉඳන් ඉහළ මට්ටමේ ඉන්න නිලධාරීන් මේ යුද්ධ කරා. ඒ වගේම ඊට පස්සේ ඇති සත්‍ය මේ ඊට පස්සේ ඇති සත්‍යයෙන් මේ රට බේරගන්න හැකියාව ලැබුණේ වර්තමාන ජනාධිපතිතුමා සහ වර්තමාන අගමැතිතුමා ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අමතිවරයා ඇතුළු මේ යාපාලන ආණ්ඩුවේ මැදිහත්තුමා
කාලය අවසානයි
මන්ත්‍රීතුමා. ඒ වගේම අවසන වශයෙන් කියන්නට ඕනේ ඔය මොනවා කිව්වත් පෞගිය අවුරුද්දේ දින 51 නීති විරෝධී ආණ්ඩුවක් හදලා මේ රටට එන්න තිබු විශාල සංචාරක ප්‍රමාණයක් එන එක නැවතියත් ඔය අද කෑ ගන්න බුදීමේ කියලා මතක් කරේ මම ඉන්නේ
ඉස්සෙල්ලා. ස්තුතිය ඔබතුමාට. මේ ළඟට ගරු TB එක නායක මැතිතුමා ඔබතුමාට දෙනවා විනාඩි 6ක කාලය.
අදින සාකච්ඡා කරන විශේෂයෙන් අමාත්‍යංශ කීපයක කටයුතුවලදී මම හිතන්නේ විශේෂයෙන් අපේ අවධානය යොමු වෙන අපේ කලාපයේ විදිහට වනජීවී විශේෂිත අදාළ කාරණා ගණනාවක් විශේෂයෙන් මේ වෙනකොට අලි ගහණය අති විශාල ප්‍රමාණයෙන් වැඩි වෙගෙන යනවා ජාන විපර්යාසත් එක්ක මොද සතුන්ගේ බෝවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තිබෙනවා විශේෂයෙන් ඒ වගේම අලි මිනිස් කැටුමත් එක්ක මතුවෙන කාරණාත් එක්ක විශේෂයෙන් 2010 මිනිස් මරණ සංඛ්‍යාව 82යි 2011 60යි 2012 73යි 2013 70යි 2014 67යි 2015 63යි 2016 88යි 2017 87යි ගිය අවුරුද්දේ 95යි මේ වෙනකොට මිනිස් මරණ සංඛ්‍යාව 664 දක්වා වැඩි වෙලා තිබෙනවා. එතකොට ඒකෙන් අපිට පේන්නේ මේක නැවැත්වීම සඳහා ගත්ත ක්‍රියාමාර්ග වලින් ප්‍රයෝජනයක් වෙලා නැහැ. ඒ වගේම එන්න වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම වනාලි මරණ සංඛ්‍යාව ගත්තාම 2010 227යි 2011 255යි 2012 250යි 2013 206යි 2014 259යි 2015 205යි 2016 279යි 2017 256යි ගිය අවුරුද්දේ 256යි දැන් ගිය 2018 311යි සේරම 2218ක් වනාලි මරණ සංඛ්‍යාව සිද්ධ වෙලා තියෙනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව. ඒ වගේම ශාරීරික හානි ප්‍රමාණය වෙනම සංඛ්‍යාලේඛන යොදලා තිබෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු සභාපතිතුමනි මේක ඇන්සාඩ් ගත කරන්න කියලා. දේපල හානි සංඛ්‍යාව ගත්තාම 2010 872යි. ඒ වගේම 2011 186යි 2012 1309යි 2013 1096යි 2014 1279යි 2015 1120යි 2016 1473යි 2017 955යි 2018 730යි ඒ නිසා මේ ප්‍රමාණය ගත්තාම අත වශයෙන්ම අති විශාල ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල වගා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ වනාලි විශේෂයෙන් කෙහෙල් පොල් ඒ වගේම භෝග වර්ග අතිවිශ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විදුලි වැට ඉදි කරත් ලංකාවේ මේ වෙනකොට කිලෝමීටර 4439ක් මේ විදුලි වැට ක්‍රියාත්මක කරලා තියෙනවා. වැඩිම විදුලි වැට ක්‍රියාත්මක කරලා තියෙන 467.83ක් අම්පාරේ.
ඒ වගේ ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් ඉතුරු වෙනවා.
ඒ නිසා මේ වගේ කාර්යයේදී මම හිතන්නේ මීට වඩා වෙනස් උපක්‍රම භාවිතා කළ යුතුයි මම හිතනවා මේ වෙනකොට. ඒ වගේම මේ අලින් මියෑම අනුව විදුලි ලැබීම, විදුලි සැර වැදීම, වසදීම, හක්කපටස් භාවිතය, දුම්රිය අනතුරු වගේ කාරණා වලදී මම හිතනවා දැන් දුම්රිය පාරවල් වලට ගරු සභාපතිතුමනි බෝඩ් දැන්වීම මොකක්ද? මොකද දැන්වීම කියවන්නේ නැහැ අලි. ඒ නිසා මීට වඩා වෙනස් උපක්‍රම තමයි භාවිතා කළ යුතු වෙන්නේ. ඒ නිසා මේ වෙනකොට වනජීවි කළමනාකරණය මීට වඩා ශක්තිමත් කිරීමත් එක්ක අලි වැට පිළිබඳ කාරණේ මම හිතනවා මේ වෙනකොට අලින් ඒකට හුරු වෙලා තිබෙනවා. මම ගොවිතැන් කරන ප්‍රදේශයක අලි වැට ගහලා තිබුණා. අලි වැට වල දෙකම කුබුක් කොට අරගෙන ඇවිල්ලා අලි වැටට දාලා කඩලා ඇතුළේලා මේවා විනාශ කළා. ඒ නිසා මම හිතනවා මේ වනාලි පිළිබඳ කාරණේදී මීට වඩා විශේෂ ක්‍රියාත්මක වීම කළ යුතුයි. ඒ නිසා මම කියන්න කැමතියි ගරු ඇමතිතුමාට මේ පිළිබඳව අපි ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා. වනාලි ත විසඳුමක් විදිහට මේ මූකලාන කියන ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතියෙන් අපි යෝජනා කරන වයම් පළාතේ කුණාල දිස්ත්‍රික්කයේ නිකවැල්තිය ගල්ගමුව ආනමඩුව යාපහුව ගම් වැදිලා ඉන්න අලි විශේෂයෙන් ගල්ගමුවේ තිබෙනවා විශේෂයෙන් අතරගල්ල විහාරස්ථානයේ සතු අක්කර 800ක භූමි ප්‍රමාණයට ගාල් කරලා ඒ ගාල් කිරීමත් එක්ක ඒ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ඒ ගස් සුද සමහත් ගහලා කේබල් සිස්ටම් එකෙන් ඒකට සංචාරකින් ගෙන්නගෙන ඒ වන අලින් ගම් වදින්නේ කෑම සහ වතුර පිළිබඳ ප්‍රශ්නෙට
ඔබතුමාගේ කාලය අවසානයි.
වතුර සහ කෑම ලබා දීමත් එක්ක මේකට විශේෂ විසඳුමක් තියෙනවා. මේ පළාත් කීපයක මේක ක්‍රියාත්මක කළ හැකි ලංකාවේ විශේෂයෙන් පළාත් ගණනාවක් මේකට ඇතුල් වෙන්නේ. ඒ පළාත් ගණනාව අනුව විශේෂයෙන් පළාත් 7ක තමයි විශේෂයෙන් ලංකාවේ මේ කාර්යයට සාධකේ වන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන් බ්‍රිතාන්‍ය යටත්විත් සමගයේ අලි ඇතුන් 1400ක් මැරූ වදුල්ලේ දිසා විනිසුරු මේජර් ටී රොජර්ස් වගේ අය ක්‍රියාත්මක කරපු කාරණාවලට සමගාම ඒ සංඛ්‍යාලේඛන මතුවෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා විශේෂයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මේකත් සාධකයක් විදිහට පාවිච්චි කරලා කටයුතු කරන්න කියන ඉල්ලීම කරන්න කැමති බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ගරු නිමල් ලංසමැතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මූල අසුන ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, රටේ ඉතාමත් වැදගත් අමාත්‍යංශයක වැය ශීර්ෂයට කතා කරන්නයි මම සූදානම් වෙන්නේ. විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයෝ වනජී අමාත්‍යංශය නෙමේ, සංචාරක අමාත්‍යංශය පිළිබඳ වචන සුවල්පයක් කතා කරන්න. විශේෂයෙන් මා නියෝජනය කරන මා ඉපදුණු ගම මීගමුව ප්‍රදේශය ගත්තම සංචාරකයෝ විශාල බෞල වශයෙන් එන ප්‍රදේශයක්. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අවුරුදු 24ක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලෙක් විදියට රටේ අද සංචාර කර්මාන්තය පිළිබඳවත් ලෝකයේ සංචාර කර්මාන්තය පිළිබඳවත් තමයි මම අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ ගරු අමාත්‍ය ජෝන් නමරතුංග මැතිතුමත් කතා කරපු සියලුම මැති අමාත්‍යවරු කතා කළේ ලංකාවේ සංචාරය කරන්න එන සංචාරකයා එන්න වැඩි වෙනවා කියන එක. ඒක ඇත්ත. 2009 දී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ අවුරුදු 30ක් තිස්සේ තිබ්බේ යුද්ධය අවසන් කිරීම නිසා සංචාරකයා රටක සංචාරය කරද්දී බලන්නේ ඒ රටේ ජනාධිපති කවුද, ඒ රටේ අගමැති කවුද කියන එක නෙමෙයි. සංචාරකයා බලන්නේ ඒ රට සාමකාමී රටක්ද, ආපුවම එතුමා ඒ එන සංචාරකයට අවශ්‍ය පහසුකම් සපය ගන්න පුළුවන්ද කියන කාරණාව. ඒ නිසා යුද්ධය අවසන් කිරීම නිසා මේ රටේ සංචාරය කරන්න ප්‍රිය කරන සංචාරකයාට එන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි 2009 වර්ෂයේදී දින සංචාරකයෝ ලංකාවට එන ප්‍රමාණයට වඩා 47%කින් සංචාර කර්මාන්තය සඳහා සංචාරකයා ලංකාවට එන්නේ. මේ සඳහා යටිදල පහසුකම් සියල්ලක්, මහා මාර්ග පහසුකම් සියල්ලක් හිටපු සංචාරක අමාත්‍ය වැසිල් රාජපක්ෂ මහත්තයා සංවර්ධනය කරනවා. ඒ නිසා මම පෙන්වන්න කැමති ඒ කාලය තුල 2009න් පස්සේ සංචාර කර්මාන්තය 2010 වසරේ 146කින් 0.1කින් වැඩි වෙලා තියෙනවා. 2011 වසරේ 30.8කින් වැඩි වෙලා තියෙනවා. 2012 වසරේදී 17.5කින් වැඩි වෙලා තියෙනවා. 2013 වසරේදී නැවත 126%කින් වර්ධනය වෙලා තියෙනවා ප්‍රතිශතයක් විදිහට. 2014 වසරේදී 19.8යි, 2015 වසරේදී 17යි, 2016දී 14යි. හැබැයි 2017දී ගරු එමතුමා සංචාර වර්ධනය වීම 3% දක්වා අඩු වෙනවා. මම දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. මේ සභාවේ කවුරුත් මන්ත්‍රීවරු ඇමතුමා හෝ මේ පිළිබඳ හේතුවක් දැක්වුවේ නැහැ. ලෝකයේ සංචාරක ව්‍යාපාරය තුළ සංචාර කර්මාන්තයේ නගා නැගිටීම හැමදාම සිදු වෙලා තියෙනවා 5%ට වඩා. 2017 වර්ෂය තුළ ලෝකයේ සංචාරකයේ වර්ධනය වීම 5%ට වඩා වර්ධනය වෙද්දී ලංකාවේ සංචාර කර්මාන්තයේ 3% දක්වා අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ නැවත 2018දී 10% දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි 2009 ඉඳලා 2015 දක්වා කාලය තුල සංචාර කර්මාන්තය සඳහා සංචාරකයෝ ලංකාවට පැමිණීම 20%කට වඩා වැඩි ප්‍රතිශතයකින් වැඩි වුණත් මේ ආපාලන ආණ්ඩුව කාලය තුල සංචාරකයෝ එන්න අඩු වෙලා තියෙනවා. මේකට හේතුව මම දකින්නේ ඒකම මම පෙන්වන්න ඕනේ. පෞගිය කාලය තුල සංචාරකයා වැඩිම බටේර යුරෝපයේ සංචාරකයා ආවේ. බටේර යුරෝපයේ නියෝජනය කරන සංචාරකයෝ ආපුවම අපිට වාසික විශාල ප්‍රමාණයක් තියෙනවා. අද අපි දැක්කා චීනයේ සංචාරකයෝ වැඩි වෙලා තියෙනවා ඉතාමත් හොඳයි. ඉන්දියාවේ සංචාරකයෝ වැඩි වෙලා තියෙනවා ඉතාමත් හොඳයි. ඒ සඳහා අපේ ආණ්ඩුව කාලේ වැසිල් රාජපක්ෂ මැතිතුමා චීනේ ගිහිල්ලා ඒ අදාළ ඒ කටයුත්ත කරලා ඉන්දියාවේ අවශ්‍ය කරන ඒ ප්‍රචාර වැඩපිළිවෙල කරලා ඒක වැඩි වෙලා තියෙනවා. හැබැයි යුරෝපයේ සංචාරක පෞගිය මේ අවුරුදු පහ තුළ අඩු වෙලා තියෙනවා. ගරු ඇමතුමා දන්නවා යුරෝපයේ ජර්මනි හරි ප්‍රංශය හරි ඔලන්ඩ් වල හරි ඉඳලා එන සංචාරකයේ දින 14 15ක් මේ රටේ ගත කරනවා. ඉන්දියානු සංචාරකයෙක් ගත කරන කාලය දින 4යි දින 6යි. චීනයේ සංචාරය කරන චීනයේ කෙනෙක් ලංකාවට සංචාරය කරන්න ආපුවම ගත කරන උපරිම කාලය දින 6යි 8යි. එමනම් කල්පනා කරලා බලන්න ලෝකයේ සංචාර කර්මාන්තය ඉතාමත් වේගෙන් දියුණු වේගන යද්දී ලංකාවේ සංචාර කර්මාන්තය සඳහා සංචාරක වැඩි වුණාට ඒ ආ ප්‍රතිශතයකින් සංචාරකව වැඩි වෙලා නැහැ. මේක පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ඕනේ. කොයි ආණ්ඩුව ආවත් කොයි ඇමතිවරයා ආවත් මේ සංචාර කර්මාන්තය නගා සිටවන්න අපි ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අපි දන්නවා ගරු ජෝන් අමරතුංග මැතිතුමා මේකට උත්සාහ කරනවා. නමුත් එතුමාගේ මන් දැක්ක පෞගිය කාලය තුළ සංචාරක අමාත්‍යංශයේ සභාපතිතුමාලා දැන් කී දෙනෙක් මාරු වෙලා තියෙනවද? සභාපතිතුමාලා මාරු වෙද්දි ප්‍රතිපත්ති මාරු වෙනවා. ඇමතිවරු මාරු වෙද්දි ප්‍රතිපත්ති මාරු වෙනවා. එහෙම සංචාරක ව්‍යාපාරයක් මේ රට ගොඩනගන්න බෑ. මේ රට ගොඩනගන්න නම් ජාතික ප්‍රතිපත්තියක් එක්ක කොයි ආණ්ඩුවාවත් කොයි ඇමතිවරයාවත් එක ප්‍රතිපත්තියක මේ ගෙනියන්න එනවා. එහෙම නැත්නම් සංචාර කර්මාන්තය අනෙක් රටවල් අපි අභිබෝලා වේගෙන් ඉදිරියට යනවා. දකුණු ආසියාවේ අනෙකුත් සංචාර කලාප අපිට වඩා ඉතාමත් වේගෙන් යනවා. හැබැයි අපිට තමයි තියෙන්නේ ස්වර්ණමය අවස්ථාව. මොකද යුද්ධේ නැහැ. ඉතාමත් සාමකාමී රටක් තියෙන්නේ. පොඩි වෙලාවක් තුළ පොඩි කාලයක් තුළ විවිධ ප්‍රදේශවල ඒ අත්දැකීම් ලබා ගන්න පුළුවන් සංචාරකයන්ට. ඒකම ගරු ඇමතුමාට කියන්න ඕනේ. විශේෂයෙන් යුද්ධේ කාලය තුළ අපේ කාමරවල ඔකිපන්සි රේට් එක බලපුවාම 57% 2008 2009 57% 2015 2014 75.9%. හැබැයි අද වෙද්දි තත්ත්වය මොකද්ද? ඒකත් අඩු වෙලා. ඒක 73 දක්වා අඩු වෙලා. 2017 වර්ෂයේදීත් අඩු වෙලා. 2018 වර්ෂයේදීත් අඩු වෙලා. එක පැත්තකින් සංචාරකව එන ප්‍රතිශතය අඩු වෙනවා වගේම සංචාරකයා නවතින කාලය ඒ වියදම් කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සංචාර කර්මාන්තයේ නැගිටීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද අද රටේ විදේශ මුදල් අපිට ඕනේ. අද රටට මුදල් ඍජු වෙන ප්‍රධාන මාර්ගය තමයි තුන්වෙනි ස්ථානයේ තියෙන සංචාර කර්මාන්තය. මේ සංචාර කර්මාන්තය වැඩි වෙන තරමට අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ රුපියල අප්‍රමාණ වෙනවා, ඩොලරක වැඩි වෙනවා, ගෙවුම් ශේෂය අපිට සමකර ගන්න බෑ ආනන අපනයන. එනිසා මම හිතනවා සංචාර කර්මාන්තය සඳහා මේ රටේ තියෙන අමාත්‍යංශලින් වැඩිම ප්‍රමුඛතාවය දෙන්න ඕන අමාත්‍යංශය. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? 2019 ආයවැය ලේඛන තුලින් සංචාර කර්මාන්තය සඳහා මොනවද ආරම්භින තීන්දුව? මම දකින්න එක තීන්දුවයි තියෙන්නේ. අර ගරු ඇමතුමා කිව්වාගේ NBT එක අඩු කරලා තියෙනවා. ඒක හොඳයි.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්.
මට තව විනාඩි දෙකක් ගන්න පුළුවන් මේ මහින්දවර ඇමතුමා. ඒ දෙකක් තියෙනවා. හරි මම අවසන් කරන්නම්. මටත් යන්න තියෙන නිසා. ඉතින් ඒ නිසා ගරු ඇමතුමාට අපි යෝජනා කරන්නේ මේ සංචාර කර්මාන්තය නගා සිටුවන්න. මම හිතන්නේ අපි දැන් අපි මම ඉතාමත් කෙටියෙන් කියන්නම්. අපේ ශ්‍රී ලංකන් එයාලයින් එක ෆ්‍රැන්ක්ෆර්ට් වල ඉඳලා ආවා, පැරිස් වල ඉඳලා ආවා, රෝම් ඉඳලා ආවා. මොකද්ද කළේ මේ යාපාල නඩුව ඇවිල්ලා ශ්‍රී ලංකන් එකේ විධායක නිලධාරි සුරේන් රත්වත්තේ සභාපති තුමා මොකද්ද කළේ? ඒ ෆ්‍රැන්ක්ෆර්ට් වල ඉඳලා එන දුරගමනාන්ත නැවතුවා, පැරිස් වල ඉඳලා එන එක නැවතුවා, රෝම් වල ඉඳලා එක නැවතුවා. මොකද්ද? කිසිම හේතුවක් නැහැ. කිසිම හේතුවක් නැතුව නැවතුවා. දුරගමනාන්ත නවත්වනවා නම් මෙල්බන් වලට ආයි ෆ්ලයිට් එකක් යන්න බෑ. යන්න පුළුවන්. ඒ සමාන දුරක් යන්නේ. හැබැයි මේ ශ්‍රී ලංකන් එක ජර්මනිය තුල ෆ්‍රැන්ක්ෆර්ට් ඉඳලා එන එක නැවතුම තුල මොකක්ද උනේ? ජර්මන් සංචාරකයෝ අඩු වෙලා. ෆ්‍රැන්ක්ෆර්ට් ඉඳලා එන එක නැවතුපුවම, පැරිස් ඉඳලා එන එක ආපුවම ප්‍රංශයේ සංචාරකයෝ අඩු වෙලා, රෝම් ඉඳලා ආපුවම රෝම් ඉඳලා එන සංචාරකයෝ අඩු වෙලා. මොකද මේ බටේර යුරෝපයේ රටවල් 27ක් නියෝජනය කරලා ළඟම ඒ සංචාර ගමනාන්ත තුන නවත්වපුවා මොකද වෙන්නේ? එක පැත්තක විදේශ ආයෝජන අද ශ්‍රී ලංකන්නේ කඩාගෙන වැටලා එන්න එන්න පාඩු වෙනවා. ඇයි ඒ? වැරදි කළමනාකාරීත්වය නිසා. වැරදි තීන්දුව නිසා. ඒ නිසා මම කියන්නේ අතිගරු ජනාධිපතිතුමා ඉල්ලා සිටින්නේ විශේෂයෙන් ශ්‍රී ලංකන් එක කඩා වැට්ටීම සඳහා. යාපාන ආණ්ඩුවෙන් ඉස්සලා බිලියන 100යි නම් අලාභේ දැන් බිලියන 170යි ලබන අවුරුද්දේ 200 පන්නනවා. ලෝක වාර්තාවක් තියෙනවා ශ්‍රී ලංකන් එක. ලෝක වාර්තාවක් බිලියන 50ක අලාභයක්. මේක කවුද ගෙවන්නේ? මේක ගෙවන්න ඕනේ මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු මම දන්නවා. ඔබතුමාට මොනවද දැනගන්න ඕනේ කියන්නේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව. ඔබතුමා දන්නේ නැත්නම් කටවාගෙන ඉන්න. කියන දේ අහගන්න ඇත්ත කියන්නේ බොරු කියන්නේ. කවදාවත් නිමල්ලන්ස බොරු කියන්නේ කියන සංඛ්‍යාලේඛන මෙතන තියෙනවා. මේ තියෙන්නේ මේ තමුන්නාන්සවට පෙන්නන්නම් World Tourism Organization එක 2017 එඩිෂන් එක. මේක සංචාර කර්මාන්තය කරන අය ඕන කෙනෙක් බලන එකක්. මේක අරගෙන බලන්න මොකද වෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ 3%. ලෝකයේ සංචාරක ව්‍යාපාරය හැම තැනම වැඩි වෙද්දි මොකද වෙලා තියෙන්නේ? අඩි වෙලා 3.2%. ඒකම ජර්මනියේ ඉඳලා බටරේන එන සංචාරක අඩි වෙලා. ඇයියේ මේ අමතුමා පලි නෑ, රාජ්‍ය අමතුමා පලි නෑ, ශ්‍රී ලංකන් එකේ ඒ ගජමිතුරු යාළුවා ටික තමයි පලි. මේ කිසිම හේතුවක් නැතුව මේව නැත්තුවා. ඒ නිසා මේ පාඩුව අද ශ්‍රී ලංකන්නේ කියලා බලන්නකෝ. ඊයේ ශ්‍රී ලංකන් එක තිබ්බේ නෑ. ඊයේ තිබ්බේ මේ අනිත් එක ශ්‍රී ලංකන් එක තියෙන මුදල් අමාත්‍යාංශය. ඒක පස්සේනේ අපි කතා කරනවා. සුරේන් රත්නත් එලා ඒ අනිත් ඉරපු සභාපතිවරු ඒ ගෝල බාලය ටික හොරකම් කරපෑගෙන අපි කතා කරනවා. මේ රට විනාශ කරලා තියෙන්නේ බිලියන 50ක් අවුරුද්දට අලාභ වෙන්නේ කොහමද? බිලියන 50ක් කියන්නේ පොඩි සල්ලියක්ද? මිලියන කීයක්ද? කෝටි කීයක්ද? ඉතින් මේක කතා කරද්දී ගරු මන්ත්‍රීවරුන්ට රිදෙනවා. සමහර අයට මේ ඇත්ත කතා කරන්නේ යාපාල ආණ්ඩුව ආවේ පෙර ආණ්ඩුව කරපු වැරදි කරන්න නෙමෙයි. යාපාල ආණ්ඩුව ආවේ පෙර ආණ්ඩුව වැරදි කළා නම් ඒවා නිවැරදි කරන්න. අපි කියන්නේ ඒවා නිවැරදි කරන්න. නිවැරදි කරන්න නැතුව සංචාරක ව්‍යාපාරය පාඩු ලබන රාජ්‍ය ආයතනෝ ශ්‍රී ලංකන්නේ ගොඩ ගන්න බෑ. අද අලුතෙන් ශ්‍රී ලංකන් එකට සභාපතිවරු පත් වුණාට ඒගොල්ලන් ගොඩ ගන්න බෑ. ශ්‍රී ලංකන් එක නැවතුපුවම ගරු විශේෂ භාර එමතුමාට ඒක දාන්න කියන්න බෑ. මම නම් යෝජනා කරන්නේ ටුවරිසම් එකයි එයාපෝට් ඒවියේෂන් ශ්‍රී ලංකන් එක මිනිස්සියක් වෙන්න ඕනේ. හොයාන්නුවවත් එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. මේ ගන්න තීන්දුව වෙනස් වෙන්න බෑ. එනිසා අගරු එමතුමාට මම යෝජනා කරන්නේ මට කාල වේලා නැති නිසා මේ සංචාර කර්මාන්තේ නගා සිටීම සඳහා කරන්න පුළුවන් ඕන කාර්යයක් තමුන්නාංශ කරන්න අපිටත් පුළුවන් නම් ඇවිල්ලා ඒක කඩුවත් අපි සහයෝගය දෙන්න කැමැති. ඒක මම අවසාන වතාවට කියන්නේ සංචාර කර්මාන්තේ ප්‍රවර්ධනයේ සඳහා එක එක තැන් වලට යනවා. ITB බර්ලින් යනවා. මමත් ගිය සතියේ ජෝන් අමරතුංග මහත්තයා ඉදි ගිහලා හම්බුණා ITB එකේදී. හැබැයි මම ඒක ඇතුළේ ඉඳලා ඡායාරූපයක් අරගෙන එළියට ඇවිල්ලා බලපුවාම ඒකේ වටේටම පේන්නේ නේපාලෙක. ඉතින් අපේ බෝඩ් එකක්වත් නැහැ පිළිවෙලකට. මම ඔබතුමාට පෙන්නන්නම්. මම ඔබතුමාලායි 15 A 15 වෙනි කවුළුවේ 36 වෙනි කවුළුවේ මම ඉතින් ඉඳලා ෆොටෝ ගාපම වටේම පේන්නේ නේපාලි ප්‍රවර්ධනේ. ඒ නිසා ඔබතුමා ඔබතුමාගේ නිලධාරින් ඔබතුමා යන්නේ නැහැ වේලස්සනේ. ඔබතුමාගේ නිලධාරින්ට කියන්න මේ ඉවෙන්ට් එකට ගිහිල්ලා මේ නැත්තම් එක්සිබිෂන් එකට ගිහිල්ලා එහෙම නැත්නම් තවත් මොනාරි වැඩමුළුවකට ගිහිල්ලා නිකන් ගිහිල්ලා ඇවිල්ලා වැඩක් නැහැ. ඒකට ගියා මේකට ගියා අරකට ගියා වැඩක් නැහැ. ඒ ඉතිසල වැඩ පිළිවෙලක් හදන්න කියන්න. සංචාරක කර්ම අද පෞද්ගලික සංචාර කර්මාන්තවල නියුතු පෞද්ගලික අය තමයි සියල්ලක් කරලා
තියෙන්නේ. ඔබතුමාගේ කාලය අවසන් වෙගෙන යනවා. ඉතිරි කාලෙත් අවසන් වෙගෙන ඉන්නේ.
මේ සඳහා විශාල මාංශයක් අරගෙන හොඳ නිලධාරි මණ්ඩලයක් පත් කළා. ඒකම අවසාන වතාවට කියනවා මේතුමාටත් වැඩ කරගන්න බෑ. ඊට වඩා ඉහළ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. ඒ අයගෙන් මේක නිදහස් කරගෙන ඇමතුමාටයි රාජ්‍ය ඇමතුමාටයි වැඩ කරන්න දෙන්න කියලා ඉල්ලා සිටින් මන් කියනවා.
ස්තුතියි ඔබතුමාට.